You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, අපි එහෙමනම් දැන් ආරම්භ කරමු ලෝකයේ තත්ත්ව විමසා බැලීම. මේ මාසේ අවසාන සිකුරාදා අද, ඒ වගේම මේ වසරේත් අවසාන සිකුරාදා අද. අපි දැන් වසර ගණනාවක් තිස්සේ සිටම හැම සතියෙම සිකුරාදා ලෝවට ලෝක විදේශවිති සමාලෝචනය ඔබ වෙත අරගෙන එනවා. ලෝකයේ අලුත් තොරතුරු දැනගන්න ඔබගේ ලෝකයේ තත්විත්ති පිළිබඳව තියෙන අවබෝධය පුළුල් කරලීම උදෙසා අපි මේ ගෙනෙන සමාලෝචනයට ඔබ ඉතාමත්ම යහපත් ප්‍රතිචාර දක්වමින් නබත් සමග දිගින් දිගටම රැඳී සිටිනවා කියලා අපි හොඳින්ම දන්නවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා දැන් වසර පහකට අධික කාලයක් තිස්සේ අපිත් එක්ක මේ සත්කාරයට හැම සිකුරාදාම සම්බන්ධ වෙන AFP ප්‍රවෘත්තිජාලයේ, ප්‍රංශ ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට. අමල් අදත් සූදානමින් සිටිනවා අපත් සමග 2018 වසරේ අවසාන විදේශ විචි සමාලෝචනය අරගෙන එනට ලෝ වටා විශේෂංගය තුලින්. ඔබ වායිබෝන් කියලා පිළිගන්නවා අමල් සුපුරුදු ලෙසින්.
වායිබෝන් දෘක්ෂි.
තවත් වසරක් නිමාවට පත් කරන අද වගේ දවසක අපි හැමනම් සුපුරුදු ලෙසින් අවධානය යොමු කරමු මේ වෙනකොට ලෝකයේම මේ වසර අවසානයේ වෙනකොට මුළු මහත් ලෝකයේම වැඩිමනත් කතාබහට ලක් කරන කාරණා කිහිපය පිළිබඳව. ඇමරිකාව දෙසට වැඩි අවධානයක් යොමු කරන්නට සිද්ධවන්නේ කාරණා කිහිපයක් ගොනු වෙන ඇමරිකාවට. අපි ගියවර අපේ මේ විශේෂාංගයෙන් අවධානයට ලක් කළා හදිසියෙම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත තීරණයක් පිළිබඳව. ඒ තමයි සිරියාවේ රඳවා සිටින IS කණ්ඩායම මර්ධනයේ උදෙසා යොදවලා තිබුණු ඇමරිකානු යුද හමුදා කණ්ඩායම් ඉවත් කරගන්නවායි කියන තීරණය. ගහෙන් ගෙරියන්නා වගේ ගත්ත මේ තීරණය පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කළා. ඊට පස්සේ අපිට වාර්තා වුණා ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු සෙබළුන්ගෙන් කොටසකුත් ඉවත් කරගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනවා කියලා. මේ වෙනකොට ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් පිළිබඳවත් ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණයක් අරගෙන තියෙනවා. අමල්, මේ ට්‍රම්ප්ගේ මේ තීරණ එකවරම එකක් පසුපස එකක් ආවේ ඇයි? මොකක්ද මේ තීරණ පසුපස තියෙන සැබෑ තතු?
ඔදිලුක්ෂි, මේ වගේ හමුදා බට පිරිස් ඉවත් කර ගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරේ තමන්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඒ ඡන්ද පදනමට ආමන්ත්‍රණය කරමින්. ඇමරිකාවේ ඒ දක්ෂිණාංශික කොටස් ඇමරිකානු බට පිරිස් මැද පෙරදිග වගේ රටවල්වල ස්ථානගත කරලා ඒ සඳහා අතිවිශාල මුදලක් වැය කිරීම තමන්ගේ ප්‍රශ්න වැඩිවීමට හේතුවක් හැටියට ඒ රිපබ්ලිකන් පක්ෂ කණ්ඩායම් දක්වලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට ඇමරිකානු බට පිරිස් ඇෆ්ගනිස්තානයෙන්, සිරියාවෙන් වගේ ස්ථානවලින් ඉවත් කර ගැනීමට මේ විදිහට ප්‍රතිඥා දීලා තියෙන්නේ. ඒ සඳහා ඔහු තමන්ගේ ආරක්ෂක උපදේශකයන්ගේ ලැබෙන උපදෙස් නොතකා බොහොම දැඩි තීරණයක මේ කාරණාවට යෙදලා ඉන්නවා කියලා තමයි පේන්නේ. IS සංවිධානය ඇත්තටම දැන් ඒ ප්‍රදේශයේ බලහීන කරන කියන පදනම මත IS සංවිධානයට නැවතත් හිස ඔසවන්න බැරි විදිහට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. යම් කිසි විදියකින් අවශ්‍ය වුණොත් යුදමය කටයුතු කිරීම සඳහා තුර්කියත් සෞදි අරාබියාවත් ඉදිරිපත් වෙනවායි කියන පදනම මත තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවෙන් බටපිරිස් ඉවත් කරගත්තේ.
අමල්, දැන් ගිය සතිය වෙනකොටනේ දැන් සිරියාව පිළිබඳව කතාව ආවේ, දැන් මේ සතිය වෙනකොට ඉරාකයනොත් ඉවත් කරගන්න තීරණය කළා තියෙනවා. දැන් අපි දන්නවා මේ වෙනකොට අර ඉරාකයේ හිටපු පාලකයා සදාම් හුසේන් එල්ලුම් ගහට අරගෙන ගියාට පස්සේ ඇමරිකාව ඉරාකයේ පාලන තන්ත්‍රයට ඍජුවම මැදිහත් වුණා. දැන් අන්තර්වාර පාලනයක් මගින් තමයි ඉරාකයේ රාජ්‍ය පාලන කටයුතු කරගෙන යන්නේ. ඇමරිකාවේ මැදිහත් වීම කොහොමද තියෙනවා? දැන් එතකොට ඒ වගේ තත්වයක් යටතේ ඉරාක හමුදාව තවදුරටත් අත්‍යවශ්‍යද? ඇත්තටම මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ආකාරයට කියන ප්‍රශ්නෙත් මතුවෙනවා ලෝක ජනතාවට. ඒ සම්බන්ධව තියෙන වාතාවරණය කොහොමද ඉරාකයේ?
දිලුක්ෂි, ඉරාකයේ ඇමරිකානු හමුදාව පිළිබඳව ඉරාක දේශපාලඥයන්ගේ බලපෑමක් තියෙනවා තවදුරටත් ඇමරිකානු බටපිරිස් රඳවා පවත්වන්නට කියලා. විශේෂයෙන්ම ඉරාක යුද හමුදා පුහුණු කිරීම වගේ කටයුතු සඳහා ඒ අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට ඔවුන් දකිනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් නත්තල්දා රාත්‍රියේ කාටවත් කලින් දැනුම් දීමක් නොකර ඔහු ඉරාකයේ හමුදා බටපිරිස් ආමන්ත්‍රණය කරන්නට ගමන් කළා. ඉතින් මේ ඉරාකයේ තුල තියෙන ඇමරිකානු යුද කඳවුරක් ඇතුළතදී හමුදා බටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔහු කියා සිටියේ ලෝකයේ පොලිස් කාර්යය හැටියට තවදුරටත් ඇමරිකාව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ලෝක පොලිස් කාර්යය කියන ඒ ලේබලය ඉවත් කර ගැනීමට ඇමරිකාව කටයුතු කරනවා. ඒ අනුව තමයි මේ ආකාරයට මැද පෙරදිග සහ අනෙකුත් රටවල්වල ස්ථානගත කරලා තියෙන ඇමරිකානු යුද හමුදාව තමන් ඉවත් කරගන්නවයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
අමල් එතකොට මට මතක් වෙනවා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ජනාධිපතිවරණ අපේක්ෂක සමයේදී ඉදිරිපත් කරපු පොරොන්දු. දැන් ඕකත් එක පොරොන්දුවක්. වෙන රටවල් වලට ගිහිල්ලා ඉන්න ඇමරිකන් යුද හමුදා සෙබළුන් පුළුවන් තරම් ඉක්මනින් ආපසු රටට කැඳවනවා. ජනතා බද මුදල් නිරපරාධයේ වැය කරන්න ඇමරිකාව සූදානම් නැහැ තමන්ගේ ඇමරිකා ෆස්ට් කියන මේ න්‍යාය යටතේ වෙනත් රටවල යුද්ධ කටයුතු සඳහා කියලා. දැන් එක්තරා අන්දමකින් බැලුවාම ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් විදිහට මේක සලකන්න පුළුවන් නේද?
ඔව් නිරුක්ෂ, මේක ඇත්තටම ඔහු පොරොන්දු වෙච්ච ආකාරයටම මේ විදිහට දැනට ඇමරිකාව විසින් වියදම් කරන අතිවිශාල ධනස්කන්ධයක් ඉතුරු කර ගැනීමට මේ පියවර ඒ සම්බන්ධයෙන් නිවැරදි වන්නට පුළුවන්. නමුත් ඇමරිකාවත් එක්ක කටයුතු කරන තමන්ට සහාය දක්වන අනෙකුත් රටවල්, විශේෂයෙන් මැද පෙරදිග අනෙකුත් රටවල් මේ ප්‍රශ්නය නිසා ඇමරිකාව තමන්ගේ ඒ යුදමය කටයුත්තෙන් ඉවත් වුණොත් බල සමතුලිතතාවය පිළිබඳ ගැටලු මතුවන්නට පුළුවන් කියන ඒ ප්‍රශ්නය මතුවලා තියෙනවා. ඇත්තටම මේ ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ සිරියාවෙන් බටපිරිස ඉවත් කරගන්නවා කිව්ව එකත් එක්කම ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා ජිම් මැටිස් තමන්ගේ තනතුරෙන් ඉවත් වෙන්න තීන්දුව කළා තියෙනවා. මොකද ඇත්තටම මෙතන විශාල මත ගැටුමක් ඇති වෙනවා. ඇමරිකාවට විශාල මුදලක් ඉතුරු කරගන්නට හැකි වෙනවත් එක්කම ලෝක බල සමතුලිතතාවයට මේක කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන ප්‍රශ්නය. මොකද දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු කලාපය අපි බැලුවොත් ජපානය, ෆිලිපීනය වගේ රටවල සොඳවාතී වෙන ඇමරිකානු බටපිරිස් අඩු කර ගැනීමට ඔහු උනන්දුවක් දක්වන බවක් පේනවා. නමුත් ඒකට ඒ රටවල, විශේෂයෙන්ම ජපානය වගේ රටවල් වල කලාපීය වශයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් ප්‍රශ්න මතුවන්නට පුළුවන් කියන ඒ බියත් මතු කරලා තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කියන්නේ අනෙකුත් රටවල ආරක්ෂාව සඳහා ඔවුන් ඒවාට මුදල් ගෙවිය යුතුයි, මේක ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් වලින් මේ කාරණාව ඉෂ්ට කරන්නට බැරියයි කියන. ඉතින් මේක ඇත්තටම ලෝකයේම ආරක්ෂාව පිළිබඳවත් ලෝකයේ බල සමතුලිතතාවයත් පිළිබඳ ගැටලුවක් බවට දැන් පත් වෙලා තියෙනවා.
ඔව්, දැන් ඇමරිකා ෆස්ට් කියන මේ දැන් ওই කතන්දරේ කියද්දි මට තවත් කාරණාවක් මතක් වෙනවා මල්. දැන් පසුගිය සති කිහිපය තුලදී මේ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් පිළිබඳව කතා බහ වුණා මේ අන්තර්ජාතික පුළුල් වශයෙන්. ඒ කියන්නේ ඇමරිකාවේ කොංග්‍රසයේ මගින් අනුමැතිය ලබා දුන්නේ නැහැ කියලා ඉදිරි රාජ්‍ය වියදම් කටයුතු වලට. මේ කර්තව්‍යයට ප්‍රධාන හේතුවක් විදිහට සලකන්නේ අර ඇමරිකා ෆස්ට් කියන න්‍යාය යටතේ ජනාධිපතිවරණ අපේක්ෂක සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන්න පොරොන්දුවක්. ඒ තමයි මෙක්සිකෝවත් ඇමරිකාවත් අතර තියෙන ඒ දේශ සීමාව හරහා බාධක තාපයක් ඉදි කළා මෙක්සිකෝවේ සිට ඇමරිකාවට අනවසරයෙන් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වළක්වාලන්නට කටයුතු කරනවා කියලා. දැන් මේකට බිලියන ගානක ඇස්තමේන්තුවක් සහිතව ඉදිරිපත් කරපු යෝජනාවක් අත්හිටුවන්නට තමයි මේ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක යටතේ මේ ප්‍රතිපාදන අත්හිටුවීමේ ක්‍රියාදාමය යටතේ ඇමරිකානු කොංග්‍රසය කරලා තියෙන්නේ කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. දැන් මේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකාවේ තියෙන වාතාවරණය කොහොමද?
ඔදිලිෂ, දැන් මේ වෙනකොට දින කිහිපයක්ම වෙනවා ඇමරිකාවේ රජයේ 4 පංගුවකට විතර එදිනෙදා දෛනික වියදම් පියවීමටවත් මුදල් ගෙවන්න ක්‍රමයක් නැහැ. මේ අනුව ඇත්තටම ඇමරිකාවේ තියෙන අපි බැලුවොත් කෞතුකාගාර, ඒ වගේම විසිටර් සෙන්ටර්ස් වගේ ස්ථාන, ඒතර කොටින්ම ධවල මන්දිරයේ තුල අමුත්තන්ට ඇවිල්ලා ඒක බලන්න ඉඩ ප්‍රස්ථා සකස් කරලා තියෙන ඒ ක්‍රමවේද, ඒ සියල්ලම දැන් නතර වෙලා තියෙනවා. මොකද ඒවා සඳහා රජයේ වියදම් දැන් නතර කරපු නිසා. මේ කොංග්‍රස් මණ්ඩලයේ දිරිලුක්ෂි ඔවුන්ට අයවැයක් ඉදිරිපත් කළා. මේ අයවැය ඔවුන් සම්මත කරන්න නියමිතව තිබුණා. නමුත් මේ අයවැයට ඩොනල්ඩ් ට්‍රම්ප් එකතු කළා. තමන් අර මෙක්සිකෝවත් එක්ක තියෙන ඒ දේශ සීමාවේ හදන්න යෝජනා කරලා තියෙන තාප්පයට යන වියදමත් මේ අයවැයට එකතු කරලා තිබුණා. ඒකේ වියදම ඩොලර් මිලියන 5000ක්, එහෙම නැත්නම් බිලියන 5ක වගේ ප්‍රමාණයක් යනවායි කියලා ඇස්තමේන්තු කරලා තිබුණා. නමුත් කොංග්‍රස් මණ්ඩලය, ඒ කියන්නේ පහළ මන්ත්‍රණ සභාවත් ඉහළ මන්ත්‍රණ සභාවත් කියන මේ මන්ත්‍ර සභා දෙකම මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. අතරම ඔවුන් මෙතන විරුද්ධ වෙලා තියෙන අයවැය සම්මත කිරීමට නොවේ. නමුත් අර ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිපුර ඉල්ලන ඩොලර් බිලියන 5ක වියදම ඔවුන් අනුමත කරන්නේ නැහැ. ඒ තාප්පේ හදන්න මුදල් ලබා නොදෙන නිසා මේ මුළු අයවැය යෝජනාවම දැන් හිර වෙලා අත්හිට වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන් තමයි මේ වෙනකොට ඇමරිකානු රජයේ වියදම් සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. ඉතින් මේක අනෙකුත් ශේෂ්ත්‍රවලටත් අලුත් අවුරුද්දේදී ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රශ්නේදී කිසිම විදිහකින් පැකිලෙන්නේ නැතුව ඔහු බොහොම දැඩිසේ කියා සිටිනවා තාප්පේ හදන්න මුදල් ඉල්ලන කාරණාව මේ අයවැය යෝජනාවෙන් ඉවත් කරගන්න නැහැයි කියලා. ඉතින් මෙතන ඇත්තටම ව්‍යවස්ථාදායකෙත් ජනාධිපති අතරත් මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ නිසා දැන් මේ සති අන්තයේත් රජයේ සෑහෙන පිරිසක්, රජෙන් 4 පංගුවක් මේ වෙනකොට වැඩ අත්හිටවල තියෙනවා.
හොඳයි, දැන් ඇමරිකාවේ මේ වාර්තා වෙමින් තියෙන තොරතුරු අතරට මේ ශ්‍රී ලංකාවේ නමත් සම්බන්ධ වෙන යම් කිසිව තොරතුරක් කනින් කනින් අපිට ඇහෙනවා. සම්පූර්ණ විස්තර ඔබෙන් දැනගන්න කැමති අමල්, විශේෂයෙන්ම ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් වුණු ජාලිය වික්‍රමසූරිය මහතා හා සම්බන්ධව වන මේ මනි ලොන්ඩරින් මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධව වන නීති කඩකිරීමක් හා සම්බන්ධව වන ක්‍රියාදාමයක් සම්බන්ධව ඇමරිකාවේ තියෙන නීතිමය තත්ත්වය යටතේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමකට සූදානම් වෙනවා කියලා වාර්තා වෙන්නේ. මේ සිදුවීමේ සුළු මුල අපි ටිකක් මුලින්ම කතා බහ කරලීම්.
ඔව් දුර්ලක්ෂ, ඇත්තටම ජාලිය වික්‍රමසූරිය 2008-2014 කියන අවුරුදු 6ක කාලයේදී වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපතිවරිය හැටියට කටයුතු කරා. මේ කාලරකවානුව ඇතුළතදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අලුත් ස්ථානයකට රැගෙන යන්නට අලුත් ගොඩනැගිල්ලක් මිලදී අරගෙන තිබුණා. ඩොලර් මිලියන 6.6ක වගේ මුදලක් වියදම් කළා. මේ ගනුදෙනුවේදී ජාලිය වික්‍රමසූරිය අයථා ලෙස මෙතන කොමිස් මුදලක් ලබා ගත්තා කියන චෝදනාවක් මතුවලා තිබුණා. ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ පරීක්ෂණ තවමත් පවත්වාගෙන යනවා. නමුත් මෙතනදී ඒ මුදල් ලබා ගැනීම පමණක් නෙමෙයි, මේ අයිතු ලෙස ශ්‍රී ලංකා රජයෙන් මුදල් සොරකම් කරගෙන ඒ මුදල් නීති විරෝධී ලෙස අනෙකුත් රටවල් වලට සම්ප්‍රේෂණය කරන්න උත්සාහ කළා කියන චෝදනාවක් දැන් ඇමරිකාව එල්ල කළා තියෙනවා ජාලිය වික්‍රමසූරියට විරුද්ධව. ඔහුට සම්බන්ධ තිබිච්ච මේ චෝදනා දිරිලක්ෂ ඇත්තටම මුලින්ම ගොනු කළා තිබුණේ මැයි මාසේ පළවෙනිදා. ඔහුට කරුණු පහක් සම්බන්ධයෙන් තමයි නඩු පවරලා තිබුණේ. ඒකෙන් කරුණු දෙකක් මුදල් විසුද්ධීකරණය, තව කාරණාවක් හොර ලියකියවිලි ලබා දීම, පස්වෙනි කාරණාව තමයි ඔහු ඇමරිකාවේ රැඳී සිටීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීමේදී සාවද්‍ය තොරතුරු ලබා දුන්න කියන චෝදනාව. ඉතින් මේ චෝදනා පහ දැන් ඇත්තටම වොෂින්ටන් නුවර අධිකරණයේ දැන් අධිචෝදනා පත්‍රයක් ඔහුට දැන් බාර දීලා තියෙනවා. එපමණක් නෙමෙයි මේ අධිචෝදනා පත්‍රය ප්‍රසිද්ධ කරන්නටත් ඇමරිකා බලධාරීන් තීන්දු කළා තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්කම, ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච ඒ දේශපාලන අර්බුදයත් එක්කලා ඔවුන් විශ්වාස කරා සමහර විට ජාලිය වික්‍රමසූරියට අලුතෙන් පත්වෙච්ච රජය ඔහුට තිබිච්ච තානාපති වරප්‍රසාද නැවත ලබා දුන්නොත් ඔහුට ලැබෙන තානාපති මුක්තිය නිසා ඔහුට විරුද්ධව පවරපු නඩුව අහක දමන්නට සිද්ධ වෙවි කියලා. ඉතින් ඒ නිසාවෙන් තමයි ඇමරිකානු බලධාරීන් මේ පිටු 13කින් සමන්විත ඒ චෝදනා පත්‍රය දැන් එළිදක්වලා තියෙනවා. ඒ අනුව ඉදිරි සතියකින් දෙකකින් විතර වගේ මේ නඩුව ආවර කරන්නට හැකි වෙයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මේ ආකාරයෙන් සිද්ධ වුණොත් දිලදක්ෂි ජාලිය වික්‍රමසූරිය ඉතිහාසගත වෙයි. ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙක් ප්‍රථම වතාවට තමන් තානාපති ධූරය ක්‍රියා කරපු රටේ තමන්ට නඩු පවරපු ඒ නිලධාරියා හැටියට. එකම අපිට දැනගන්න තියෙන විදිහට ඇමරිකාව පැත්තෙනුත් මේ විදිහට තමන්ගේ රටට එවපු තානාපතිවරයාට මේ විදිහට නඩු පවරපු මෑත ඉතිහාසයේ ප්‍රථම වතාව හැටියටත් ඉතිහාසගත වෙනවා.
අද දෙසැම්බර් මාසේ 28 වෙනිදා, මීට වසර 14කට කලින් වසර 2004 දෙසැම්බර් මාසේ 26 වෙනිදා ශ්‍රී ලංකාවට බලපාපු සුනාමි ඛේදවාචකය අපි කොයි කාටත් අමතක කරන්නට බැරි සිදුවීමක්. ශ්‍රී ලංකාවටත් එවැගේම ඉන්දුනීසියාවට දැඩි ලෙසින් බලපාපු, තායිලන්තයට, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොටසකට වගේ ප්‍රදේශවලට බලපාපු මේ සුනාමි ඛේදවාචකයේ 14 වෙනි වසර සම්පූර්ණ වෙන්නට ඔන්න මෙන්න කියලා තියෙද්දි ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත ආශ්‍රිතව නැවත වතාවක් අපිට වාර්තා වෙනවා දරුණු සුනාමි ඛේදවාචකයක්. ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි සුණ්ඩා කියන මේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිනි කන්දක ඇතිවුණු පිපිරීමක් හේතුවෙන් හටගත් මේ සුනාමි ඛේදවාචකයට මේ වෙනකොට සතියක් සම්පූර්ණ වෙනවා. තාමත් මරණ වාර්තා වෙමින් තියෙන්නේ. මේ ඛේදවාචකයේ අලුත්ම තොරතුරු පිළිබඳවයි මීළඟට මගේ අවධානය යොමු වෙන්නේ. යම මොනවද අපිට වාර්තාවන්නේ?
ඔව් දිලුක්ෂි, මේ මෙතන මේ සුනාමිය ඇතිවෙන්න හේතුවනේ අනක්‍රකෝට කියන ඒ ගිනිකන්ද පුපුරායමත් එක්කලා. මේ ගිනිකන්ද ඇත්තටම ඉතාමත්ම කුඩා දූපතක්, වෙරළ ආසන්නයේ තියෙන කුඩා දූපතක්. ඒ ගිනිකන්ද පුපුරායමත් එක්ක තමයි සුනාමිය ඇති වුනේ. දැන් මේ වෙනකොට දිලුක්ෂි මේ ගිනිකන්ද නැවතත් සක්‍රිය වෙලා ඒ ප්‍රදේශයේ ගුවන් ගමන් මේ වෙනකොට බලධාරීන් විසින් තහනම් කරලා තියෙනවා. මොකද මේ ගිනිකන්දේ අලු සහ ඒ දූවිලි වලාකුළු ඉතාමත්ම තදින් ඒ ප්‍රදේශයේ පැතිරෙන නිසා මේ වෙනකොට ඒ ගුවන් ගමන් තහනම් කරලා තියෙනවා. දැනට අපිට දැනගන්න තියෙන විදිහට 430කට අධික පිරිසක්ගේ මළසිරුරු සොයාගෙන තියෙනවා. 160කට ආසන්න පිරිසක් තවමත් ආගිය අතක් නැහැ, අතුරුදන්ු නැහැ කියලයි වාර්තා වෙන්නේ. ඉතින් ඇත්තටම මේ පෙනී යන විදිහට මරණ සංඛ්‍යාව 500 පුළුවන් කියන ඒ විය දැන් මතුවෙලා තියෙනවා. ඒ එක්කම 1500කට විතර ආසන්න පිරිසක් තුවාල ලැබලා තියෙනවා මේ සුනාමි තත්ත්වය නිසා. ඒකම දිරදක්ෂි දැන් ඉන්දුනීසියානු බලධාරීන් මේ වෙනකොට තීන්දුවක් අරගෙන තියෙනවා. දැනට තිබිච්ච ඒ සුනාමි අනතුරු ඇඟවීමේ ඒ පද්ධතිය එතරම් කාර්යක්ෂමව කටයුතු සිද්ධ වෙච්ච නැති නිසා අලුත් සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් මේ කලාපයේ ඇති කරන්න. ඉතින් ලබන වසර ආරම්භ වෙනකොටම මේ කටයුතු කරන්නටත් ඔවුන් යොමු වෙලා තියෙනවා. මොකද මේ සුනාමි සහ ඒ භූමිකම්ප ඇතිවීම හැමතිස්සෙම වගේ සිද්ධ වෙනවා මේ ඉන්දුනීසියාව ආශ්‍රිතව. මොකද මෙතන තමයි පැසිෆික් රින්ග් ඔෆ් ෆයර් කියන එහෙම නැත්නම් මේ භූමිකම්ප ඇතිවීමේ ප්‍රවණතාවය බොහොම වැඩි ප්‍රවණතාවයක් තියෙන ප්‍රදේශයක තමයි ඉන්දුනීසියාව පිහිටලා තියෙන්නේ. ඒ පිහිටීම නිසා ඔවුන් දැන් බලාපොරොත්තු වෙනවා දැනට තියෙනවට වඩා කාර්යක්ෂම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සකස් කරන්න.
හොඳයි, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මල්. වසරක් පුරාම හැම සිකුරාදාම අපිත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේ තතිවිත්ති සමාලෝචනයට එකතු වීම පිළිබඳව මේ අපි අද දවසේදී හමු වුණේ 2018 වසරේ අවසාන සිකුරාදා දවසේ විදේශ විත්ති සමාලෝචනයට. අපි නැවතත් හමු වෙන්නේ ලබන වසරේ වසර 2019 අලුත් අවුරුද්දක අලුත් සිකුරාදාවක. ඉතින් මේ උදාවන්නට නියමිත 2019 වසර සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ඔබට ස්තුතිවන්ත වෙමින් අපි සමු දෙනවා. අයිබෝවන්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.